එමිලඟට ගරු රෝහණ දිසානායක මන්ත්‍රතුමා, ඔබට විනාඩි 6ක කාලයක් තිබෙනවා. You have 6 minutes sir.
මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, බොහොම ඉස්සෙල්ලා තමයි වෙලාව ලබා දීම පිළිබඳව හැබැයි විනාඩි 7ක් වශයෙන් සටහන් වෙනවා.
අපි තිබෙන කාලය මේ පෙරබඳ කාලය පිළිබඳ කතා කරලා මම වෙනස් කරන්න කැමති නැහැ.
ඔව්.
සියලු මන්ත්‍රීවරු කියනවා කාලය මදි කියලා. ඒක ඔබේ පක්ෂය නායකයන් අතරේ කතා කළ යුතු දෙයක්.
පක්ෂෙන් තමයි ලබා දීලා තින්නේ රසනේ මන්ත්‍රීතුමනි.
නමුත් ඔබ ඔබතුමාට කලින් හිටපු අය වැඩි වෙලා කතා කරපු නිසා තමයි මේක වෙන්නේ.
ඉතින් කොමුණක්
ඒක අන්තර් ප්‍රශ්නයක්. ඒක විසඳගන්න.
ඔබතුමත් එක්ක තර්ක විතර්ක කරන්න සූදානම් වෙන්නේ.
හොඳයි, දැන් කතා කරන්න පටන් ගන්න. ඔබතුමාට වැඩි 6ක කාලයක් තිබෙනවා.
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි දැක්කා ඉතාම හරයාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එතුමා ඉදිරිපත් කළා. විශේෂයෙන් එදා ඒ තිබුණ ගැටලුවට මීට සති දෙකකට තුනකට පෙර, ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන දවසේ සහ අද වෙනකොට ඉතාම උණුසුම වෙලා තිබුණු දැවෙමින් තිබුණු ඒ ප්‍රශ්න කීපයක්කට අද උත්තර ලබා දෙන්නට මේ මොහොත වෙන විට ඒ දැවෙන ප්‍රශ්න අයින් කළා දාලා නිරාකරණය කරගෙන අද ඉදිරියට යන්නට අපිට සිරු දිනාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුළ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම මෙතන කතා කරනවා. අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ඒ හැම ජනතාවත් එක්කම අපි එකට කටයුතු කරමින් කටයුතු කරන්නේ. විශේෂයෙන් මෙහිදී මම ප්‍රකාශ කරන්න ඕනේ අපිට එදා තිබුණු ප්‍රශ්න අද අපිට හුඟක් විසඳගන්න පහුගිය දවස්වල මේ රජය ගත්ත ක්‍රියාමාර්ග නිසා අපිට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් ගෑස් ප්‍රශ්නය, කුකින් ගෑස් ප්‍රශ්නය ඉවුම් පිවුම් කිරීම සඳහා ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ ප්‍රශ්නට අද උත්තරයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය, ඉන්ධන ලංකාව නිෂ්පාදනය කරන පිටරටින් අපි නිෂ්පාදනය ගේන්නේ ආයත කරනවා, ආනයන කරන ඉන්ධන ගැන නොයෙක් විවේචන තිබ්බා. හැබැයි අද ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙන්නට QR කෝඩ් එක මම හිතන්නේ කේතය ලබා දීම නිසා අපිට බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරන ජනතාවක් අපිට හම්බෙලා තියෙනවා මේ තියෙන පවතින තත්ත්වය තුළ. එනිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේ මම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. හැබැයි මම දේශපාලන පක්ෂය ගැන දේශපාලන පක්ෂ හෝ නායකින් කුම්බන්න නෙමෙයි මම මේ වෙලාවේ කතා කරන්නේ. මේ රටේ පහුගිය දවස්වල අපි දැක්කා අරගල ගෝල්පේස් පිටිය අරගලේ පමණක් නෙමෙයි සමස්ත රටේම ඒ පැවතුණු තත්ත්වය අනුව මම හිතන්නේ ඒකට උත්තරයක් ලබා දීම අපේ වගකීමක් නිසා මේ මන්ත්‍රීවරු 225 වගකීමක් නිසා ඒක කොටස් කරයක වශයෙන් මම මේ වචන ස්වල්පෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරු මුල් අසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද අපේ රටේ මෙතන ඉන්න අපි කල්පනා කළ යුතුන අපේ රටට ජාතික නිෂ්පාදනය වැඩිදුණි කිරීම, සේවාවන් වැඩිදුණි කිරීම අද රටේ අපේ ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. අපි IMF ගැන කතා කරනවා, IMF එකේ ණය ගැන කතා කරනවා. හැබැයි ඔවුන්ට අපි සහතිකයක් ලබා දිය යුතු තිබෙනවා. අපි කොහොමද අපේ අනාගත ආදායම් තත්ත්වය වැඩිදුණු කරගන්නේ, අපි ස්ථාවරව මේ කටයුතු කොහොමද කරන්නේ, අපි කොහොමද මේ ලබා ගන්න ණය ගෙවන්නේ, ඒවා ඒ ක්‍රමවේදයන් පිළිබඳව අපි කටයුතු එහෙම කරන්න නම් අපේ ජාතික නිෂ්පාදන තත්ත්වය වැඩිදුණු කරන්න ඕනේ, ඒ වගේම සේවාවන් වැඩිදුණු කරන්න ඕනේ. විශේෂයෙන් මම දකිනවා ශ්‍රී ලංකාව ඉතාම රමණීය දූපතක්, අයිලන්ඩ් එකක්. ඉතින් මේ රමණීය දූපතේ අපේ තරුණ පරපුර ඉතාම දක්ෂ බුද්ධිමත් උගත් පිරිසක් වශයෙන් අපි දකිනවා. එයාගේ හැකියාව සාක්ෂරතා ඥානය දිහා බලපුවම මම කල්පනා කරනවා.
අකමැත්තෙන් හෝ මට මතක් කරන්න වෙනවා පුතුමාට විනාඩි 2ක් කාලයක් තිබෙන බව.
විනාඩි 5ක් ගියාද මුලස්සනේ මන්ත්‍රීතුමනි?
නැත්නම්
ගත්ත විතරයි.
ඔව්.
මුලස්සනේ මන්ත්‍රීතුමනි,
ස්තුතියි.
මම කතා කරනවා IT ගැන, ইনফরমේෂන් ටෙක්නොලොජි, ICT ইনফরমේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ගැන. මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය මේ රටේ බොහොම ඉක්මනින් දිනු කරන්න පුළුවන් තැනකට. ඒක අපි දැක්කේ සමාජ මාධ්‍ය දාලා තුල. මම හිතන්නේ පහුගිය කාලෙදී මේ රට මම දැක්ක හිටපු ජනාධිපතිතුමාත් ඊයේ පෙරේදා කතා කරලා තිබ්බා 2015 කොහොමද එතුමා ඉක්මනින් ජයග්‍රහණය කළේ, ඊට පස්සේ එතුමා කොහොමද ජනාධිපතිතුමා අයින් වෙලා ගියේ කියන එක. මම හිතන්නේ IT ශාස්ත්‍රය ගැන, ইনফরমේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණය ගැන එතුමා මනවින් පැහැදිලිලා තිබ්බා. ඉතින් මම හිතනවා මේ රට අපි ගහ බලපුවාම, අපේ තරුණ පරපුර දිහා බලපුවාම අපිට පුළුවන් අපේ ජනාධිපතිතුමත් එක්ක අපේ රජය ආරාධනා කරන ලෝකයේ තියෙන ප්‍රධාන කම්පැනිස්, ප්‍රධාන පෙළේ IT ආයතන, තොරතුරු සංනිවේදන තාක්ෂණය, මයික්‍රෝසොෆ්ට් වෙන්න පුළුවන්, Apple වෙන්න පුළුවන්, සැම්සන් වෙන්න පුළුවන් නොකියා වෙන්න පුළුවන් ඒ ඔක්කොම ගෙනල්ලා දුරාංග මේ රටේ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල හાર્ඩ්වෙයා නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරන්න ඒ තුලින් අපේ තරුණ පරපුර සොෆ්ට්වෙයා මෘදුකාංග නිර්මාණය කරાવી ලෝකෙට දෙන්න පුළුවන් හැබැයි ඒ ක්වොලිටි එක ගැන ගුණාත්මක භාවය ගැන මම හිතන්නේ ලෝකයට විශ්වාසයක් අපි ලබා දෙන්න ඕනේ ඒ වගේම ජාතික නිෂ්පාදනය ගැන කතා කරනකොට මම ජීවත් වෙන මාතලේ ප්‍රදේශය විශේෂයෙන් ජනාධිපතිතුමාට අපේ රජයට මෙතන ඉන්නවා අපේ පරිසර ඇමතිතුමා මම එතුමාට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දැන් මාතලේ දිස්ත්‍රික්කය විශේෂයෙන් යෝධ නිධි කුම්භාවලින් නොදැනුවත්ම ආක්‍රමණයක සාකයක් බොහොම වේගයෙන් ඒ ප්‍රදේශයේ ජලාස
ඔබේ කාලේ දැන් අවසන්
ඒ වගේම කුසිකර්මාන්තය නොකරන තත්ත්වයක් පත් කරන්න අද තත්ත්වය ඇති වෙලා තියෙනවා ඒ නිසා මම එතුමාට ඉල්ලුවත් දෙනවා මේ තත්ත්වයෙන් නැස් කරන්න විශේෂයෙන් මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අද මූලාසනේ මන්ත්‍රීතුමනි අපි වීල්බරෝ එකක් ගෙන්න ගන්නේ පිටරටින් ඒක චීනෙන් වෙන්න පුළුවන් නැමත් වෙන රටක වෙන්න පුළුවන් හැබැයි වීල්බරෝ එක අපේ රටේ හදන්න පුළුවන් තරුණ පරපුරක් කියන අපි දැක්කා කොරෝනා යුගයේදී කොරෝනා කාලයේදී අපේ තරුණයෝ තමන්ගේ නිර්මාණ එලි දක්වන විශේෂයෙන් මම හිලනවා මේ රටේ අනන්ත අප්‍රමාණ නිර්මාණශීලී හොඳ තරුණයෝ ඉන්නවා ගම්වල ගම්බද යකඩත් එක්ක වැඩ කරන මම හිතන්නේ ඒ අයට පුළුවන් අපිට හොඳ වීල්බරෝ එකක් අපිට හදා ගන්න ඒ වගේම නගර සභාවේ ගාබේජ් කලෙක්ෂන් අපද්‍රව්‍ය කළමනාකරණය කරන කරත්තය පවා අද පිටරටින් ගෙන යුගයක්. ඉතින් මම හැමදාම අපි මේ වගේ
සුතිය අවසන් කරන්න දැන්
මුලස්සනේ මන්ත්‍රීතුමනි මේ වගේ කතා කර ඉන්නවට වඩා ජාතික නිෂ්පාදන ඉදිකට අද මේ රටේ නිෂ්පාදනය කරන්න අපි පටන් ගන්න ඕනේ.
සුතිය
පිටරටින් ආයත කරනවට වඩා ආනයන කරන අපි අපනයන කරන ජාතියක් නැත්නම් අපේ භාණ්ඩ මත නිෂ්පාදනය කරන සේවාන් සපයන ජාතියක් බවට පත් වෙන්න ඕනේ. ත්‍රී බිල් ප්‍රශ්නේ අපි දැක්කා පහුගිය කාලෙත්. ගමේ හිටපු නිෂ්පාදනය කරපු කොංක
සුති මන්ත්‍රීතුමා අපි දායකත්ව සුති කාලය අවසන් දැන්
ඒ වගේම තාක්ෂණික වැඩ කරන වයරින් කරපු එක්කෙනා ත්‍රී බිල් එක ගත්තා හැබැයි ත්‍රී බිල් එක තියලා ඔහු පෙට්‍රල් ගහන්න පහුගිය කාලේදී
සේවා
නඩපනවල තිබ්බා ඒ නිසා මුලස්සේ මන්ත්‍රීතුමා මට මගේ මේ පිළිබඳ වාර්තාවක් තියෙනවා මගේ කතාව
ඉස්සරහ
ඒක ඉදිරිපත් කරන්න ඔබතුමාට අවසර ලබා දෙන්න කියලා මම
සුති බොහොම සුති දායකත්වයට
මම
අடுத்ததாக ගෞරව චාල්ස් නිර්මලනාදන් අවර්ගල් உங்களுக்கு 9 நிமிடங்கள் உண்டு you have 9 minutes
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே கடந்த 3ஆம் தேதி பாராளுமன்றத்தினால் தெரிவு செய்யப்பட்ட ஜனாதிபதி அக்கிராசன உரையாற்றி இருந்தார் அதன் தொடர் விவாதமாக 3 நாட்கள் நடைபெறுகிறது இன்று இறுதி நாள் அந்த விவாதம் தொடர்பாக ஒரு சில கருத்துக்களை கூறுவதற்கு நேரம் ஒதுக்கியமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன் குறிப்பாக இலங்கை மிகவும் ஒரு பொருளாதார நெருக்கடியான சூழ்நிலையில் மிகவும் ஒரு சவாலான ஜனாதிபதியாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் தெரிவு செய்யப்பட்டிருக்கிறார் குறிப்பாக இலங்கையினுடைய பொருளாதார நெருக்கடி மிகவும் மோசமடைந்திருக்கிறது உலக வல்லரசு நாடுகளுடைய இலங்கையின் அமைவிடம் உலக வல்லரசு நாடுகளுடைய ஒரு அதிகார போட்டித்தளமாக இலங்கை அமைந்திருக்கிறது ஆகவே உலக நாடுகளுடைய பாரிய சவால்கள் எதிர்கொள்ள வேண்டிய சூழ்நிலை அதே நேரத்தில் இலங்கை தன்னால் செலுத்த முடியாத கடனை பெற்று அந்த கடன்களை செலுத்த முடியாத மிகவும் மோசமான சூழ்நிலை இன்று இலங்கையில் இருக்கிறது இந்த நேரத்தில் ஜனாதிபதி அவர்கள் பதவியேற்றிருக்கிறார் குறிப்பாக ஜனாதிபதி அவர்கள் 3ஆம் தேதி காலை அவருடைய உரையின் பிற்பாடு பிற்பகல் எங்களுடைய கட்சியை சார்ந்தவர்களை சந்திக்க விரும்புவதாக அழைத்திருந்தார் நாங்களும் சென்றிருந்தோம் குறிப்பாக வடக்கு கிழக்கு பிரதேசத்தில் இருக்கின்ற தமிழர்கள் எதிர்நோக்குகின்ற பிரச்சனைகள் தொடர்பாக தொடர்ச்சியாக எதிர்நோக்கின்ற பிரச்சனைகள் தொடர்பாக ஜனாதிபதி அவர்களிடம் நாங்கள் தெளிவுபடுத்தி இருந்தோம் அவருக்கு அந்த விடயங்கள் புதிய விடயங்கள் அல்ல கடந்த 2015-19 ஆண்டு காலப்பகுதிகளில் அந்த விடயங்களை நாங்கள் தொடர்ச்சியாக அவரிடம் கதைத்திருக்கின்றோம் அதன் தொடர்ச்சியாக அன்று எங்களுடைய கோரிக்கைகள் அமைந்திருந்தது ஜனாதிபதி அவர்கள் அது தொடர்பாக கூடின கவனங்கள் செலுத்துவதாகவும் தொடர் முயற்சி எடுப்பதாகவும் கூறியிருந்தார் நான் அவரிடம் இந்த நேரத்தில் அந்த கதைக்கப்பட்ட விடயங்கள் தொடர்பாக தொடர்ச்சியாக ஜனாதிபதி அவர்கள் கூடின கவனம் எடுக்க வேண்டும் அதே நேரத்தில் எங்களுடைய மக்களுடைய மனங்களை வெல்லக்கூடிய வகையில் ஒரு சில அரசியல் தீர்மானங்கள் எடுக்க வேண்டிய சூழ்நிலை தற்பொழுது இருக்கின்ற ஜனாதிபதிக்கும் அரசாங்கத்துக்கும் இருக்கிறது. ஏனென்று சொன்னால், தொடர்ச்சியாக இலங்கையை ஆட்சி செய்த ஆட்சியாளர்கள் தமிழினத்தை வஞ்சித்து தமிழருடைய மக்களுடைய மனங்களை வெல்ல முடியாத ஒரு சிங்கள தலைவர்களாக தொடர்ச்சியாக இருந்திருக்கிறார்கள். குறிப்பாக ஆட்சியாளர்களாக இருந்தபோது இனவாத முதலீட்டாக தேர்தல் பிரச்சாரத்தையும் இனவாத முதலீட்டாக ஆட்சியையும் கொண்டு நடத்திய அரசியல் தலைவர்கள் அவர்களுடைய வாழ்க்கையினுடைய முடிவின் போது தமிழர்கள் தொடர்பான ஒரு நெகிழ்வான கருத்துக்களை அவர்கள் கூறியிருக்கிறார்கள். ஆனால் ஆட்சி புரிகின்ற போது அவர்கள் ஒரு இனவாத முதலீட்டாக தங்களுடைய ஆட்சியை தக்க வைத்துக் கொள்வதற்காக அந்த கருத்தில் அவர்களும் ஒத்துப்போகிறார்கள். அந்த அவர்கள் விரும்பி ஒத்துப்போகிறார்களா அல்லது தங்களுடைய ஆட்சியின் நிமித்தம் அதை ஒத்துப்போகிற மாதிரி அவர்கள் நடந்து கொள்கிறார் என்பது ஒரு சந்தேகமாக இருக்கிறது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக ஜனாதிபதி அவர்கள், இந்த அரசாங்கமும் தமிழ் மக்களுடைய மனங்களை வெல்ல வேண்டும் அல்லது உலகத் தமிழர்களுடைய மனங்களை வெல்ல வேண்டுமாக இருந்தால் ஒரு அரசியல் ரீதியான தீர்மானங்கள் நிச்சயமாக இந்த அரசாங்கம் எடுக்க வேண்டும் என்பதும் நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே சமயம் இன்று வடக்கு கிழக்கில் இருக்கின்ற காணாமல் ஆக்கப்பட்ட உறவுகளுடைய உறவினர்கள் 2000 நாட்கள் தொடர் போராட்டமாக இன்று 2000வது நாள் தங்களுடைய தொடர் போராட்டத்தை முன்னெடுத்திருக்கிறார்கள். அவர்கள் தங்களுடைய யுத்த முடிவின் போதும் யுத்தத்துக்கு முன்பும் காணாமல் ஆக்கப்பட்ட தங்களுடைய உறவுகளுக்கு என்ன நடந்தது, அவர்கள் இருக்கிறார்களா இல்லையா அல்லது அவர்களுக்கு என்ன நடந்தது என்பதை இந்த அரசாங்கம் ஒரு அவர்களுக்கு நம்பிக்கை ஏற்படுத்துகின்ற வகையில் ஒரு சர்வதேச விசாரணை மூலமாக அதை தெளிவுபடுத்த வேண்டும், அந்த உண்மையை கண்டறிய வேண்டும் என்ற நோக்கத்திற்காக அவர்கள் தொடர் போராட்டம் அவர்கள் செய்து கொண்டிருக்கிறார்கள். அவர்களுடைய போராட்டம் என்பது நியாயமான ஒரு ஒரு சொந்த நாட்டில் சொந்த இன மக்களை அழித்த ஒரு அரசாங்கத்துக்கு ஒரு ஜனநாயக வழியில் அவர்கள் தங்களுடைய கோரிக்கையை முன்வைத்து அவர்கள் போராட்டம் செய்கிறார்கள். அவர்களுடைய போராட்டத்தையும் அவர்களுடைய கோரிக்கையையும் இந்த அரசாங்கம் செவிப்படுத்த வேண்டும் என்று நான் கேட்டுக் கொள்கிறேன். அதே நேரத்தில் தற்பொழுது அரசாங்கத்தின் தற்பொழுது விவசாய அமைச்சர் கூறியிருந்தார், அந்த பசலை பிரச்சனை ஓரளவு குறைந்திருக்கிறது, அது உண்மையான விடயம், ஓரளவு விவசாயிகள் பெற்றுக்கொள்ளக்கூடிய சூழ்நிலை இருக்கிறது. ஆனால் தற்பொழுது மீனவர்கள் கெரசின் மண்ணெண்ணெயை பெற்றுக்கொள்வதில் மிகப்பெரிய ஒரு சிரமத்தை அவர்கள் எதிர்நோக்கியிருக்கிறார்கள். குறிப்பாக தற்பொழுது நீங்கள் முதல் கடற்தொழில் அமைச்சராக இருந்தீர்கள், உங்களுக்கு தெரியும், மன்னார், முல்லைத்தீவு, யாழ்ப்பாணம், கிளிநொச்சி வடக்கில் 4 மாவட்டங்கள் சுற்றிவர கடலால் சூழப்பட்ட பிரதேசம், அதிகமான மீன்பிடி தொழிலில் ஈடுபடுகின்ற மீனவர்கள் வாழ்கின்ற பிரதேசம். ஆனால் அங்கிருக்கின்ற மீனவர்கள் எப்பொழுது இந்த மண்ணெண்ணெய் வரும், தாங்கள் தொழிலுக்கு செல்ல முடியும் என்ற ஒரு ஒரு ஏக்கத்தில் அவர்கள் வாழ்கின்ற சூழ்நிலை இருக்கிறது. அவர்கள் செய்திகளில் வருகிறது, மண்ணெண்ணெய் மிக விரைவில் வர இருக்கிறது, அதை பகிர்ந்து அளிக்கப்படும் என்று செய்திகள் வருகிறது. ஆனால் நான் எரிசக்தி அமைச்சருக்கும் ஒரு கோரிக்கை விடுக்கின்றேன், இந்த இலங்கையில் இருக்கின்ற மாகாணங்களில் 9 அதிகமாக மண்ணெண்ணெய் மூலமாக மீன்பிடியில் ஈடுபடுகின்ற மாகாணம் வடமாகாணம் என்பதையும் அதே நேரத்தில் அதுக்குரிய முன்னுரிமையை அவர்கள் வழங்க வேண்டும் என்பதையும் நான் இந்த நேரத்தில் எரிசக்தி அமைச்சரிடம் காஞ்சன விஜயசேகர் அவரிடம் நான் கோரிக்கையை முன்வைக்கின்றேன். என்னென்று சொன்னால், அங்கிருக்கின்ற மக்கள் மீன்பிடி தொழிலில் ஈடுபடுற மக்கள், அடுத்ததாக விவசாயம் செய்கின்ற மக்களும் குறிப்பாக
உரை முடித்துக் கொள்ளுங்கள், உங்கள் நேரம் முடிந்து
பவுனியா மாவட்டத்தில் மற்றது தோட்டங்கள் செய்கின்ற விவசாயிகள் கூட இந்த மண்ணை வாட்டப்பம்புக்கு மண்ணெண்ணெய் இல்லாமல் மிகப்பெரிய ஒரு சிரமத்தை எதிர்நோக்கியிருக்கிறார்கள். ஆகவே அந்த நீங்கள் உரத்தை ஓரளவு தட்டுப்பாடு இல்லாமல் வழங்கியது போல இந்த மண்ணெண்ணெயை மிக விரைவில் அதற்குரிய தேவைகளை அறிந்து தேவை
ஏற்படுகிறவர்கள்
வழங்குவதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக் கொள்கிறேன். நன்றி.
நன்றி. அடுத்ததாக கௌரவ MUM அலி சப்ரி அவர்கள். Honorable Ali Sabri, you have 9 minutes, sir.
Yeah. Garu Mulasana Ruta Mantritmani, Mulima Mani Avastava Klabima Pilibandam Abutmata Sujanta Karnava, Mulima Api Pasuya Kalia Tula, Ankavi, Tihase, Itamatma, Tiranatma Kavadekin Pasua, Apitame Muna Dener Sidavilati, Atigaru Janadi Petumava, May Parliament to a Visin, Vyostan Kulava, Toragana Tibin, May Abiogol to Muna Dena Avastavedi, Apita, Vikalpa de Katian. එකක් තමයි විපක්ෂයේ ඉඳගෙන එහෙම නැත්නම් එළියේ ඉඳගෙන සියලුම දේවල් විවේචනය කර කර ඉන්නේ. ඒකට සීමාවක් නැහැ. විවේචනය කර කර ඉන්න පුළුවන් කිසිම විසඳුමක් දෙන්නේ නැතුව. එසේ නැත්නම් මේ අභියෝග බාරගෙන මේවට මූණ දෙන්නට. එහිඳ අතිගරු ජනාධිපතිතුමා ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් තුළ මේ අභියෝගය බාරගෙන තිබෙනවා. මම හිතනවා මේ වෙලාවේ හැටියට මේ අභියෝගය බාර ගැනීම සඳහා සුදුසු පුද්ගලයා එතුමා. එතුමා මේක බාර අරගෙන යම් වැඩපිළිවෙලක් ඉදිරියට කරගෙන යනවා. ඉතින් අවසාන වශයෙන් මම හිතනවා ඔහුට ඉතාමත් වැදගත් ඒ කාර්ය කිතුකිරීම සඳහා සම් යම් ප්‍රමාණයක කාලයක් ලබා දෙන එක. ඒක ඉතා වැදගත් කියන එක අපි සියලු දෙනාම දන්නවා. ජාත්‍යන්තර ප්‍රජාව හම් වෙන හැම අවස්ථාවෙදීම ඔවුන් ප්‍රකාශ කරන එක දෙයක් තමයි මේ රට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට ඕන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕන විසම්මුතියට ඉඩ දෙන්නට ඕන කියන එක. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒකේ ආකාරයෙන්ම සිදු විය යුතුයි. නමුත් ඒ අතරතුර අපි එක දෙයක් මතක තියාගන්නට ඕන. මේ රට සියලුම වෙනස්කම්, සියලුම අරගල, සියලුම උද්ඝෝෂණ, සියලුම විප්ලව සිදු විය යුත්තේ ලංකාවේ පවතින නීති රාමුව තුළ. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සහ අපේ කොන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එක තුළ. ඒ කියන්නේ ව්‍යවස්ථානුකූලව ව්‍යවස්ථාව එක වතාවකට කඩලා දැම්මට පස්සේ ඊට පස්සේ ඒක හැම අවස්ථාවකදීම කඩන්න පටන් ගත්තට පස්සේ කිසිම දෙයක් අපිට ඉෂ්ට කරගන්නට හම්බ වෙන්නේ නැහැ කියන එක අපි මතක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම අපි කල්පනා කරලා බලන්නට ඕන පහුගිය කාලය තුළ ලංකාවේ සිද්ධ වෙච්ච මේ අරගල තුළ 99%ක් ජනතාව ඇත්ත වශයෙන්ම මේ පීඩාවලින් හෙම්බත් වෙලා වෙන විකල්පයක් නැතුව පාරට බැස්. අපිට ඒක නෑ කියන්නට බෑ. ලයිට් කපනකොට ඉන්ධන නැතිකොට අහස උසට ජීවන වියදම ඉහළට යනකොට පුද්ගලයන්ට තවදුරටත් දරා ගන්න බැරි වෙනකොට පාරට බහින එක අතිසාධාරණයි. නමුත් මේ සම්පූර්ණ කට්ටිය තුළ මේ අවස්ථාව උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නොතබන කිසි දිනක ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නොතිබපු කට්ටියක් මේක හයිජැක් කිරීම සඳහා උත්සාහ ගත්තයි කියන එක පිළිබඳව කිසිම කතා දෙකක් නැහැ. එකිතා වැදගත්ම මේ දෙක අතර වෙනස වතහ ගන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදී තමන්ගේ අයිතිවාසිකම් ඉදිරිපත් කරන එකයි ඒ ප්‍රජාතන්ත්‍රවාදීව අයිතිවාසිකම් ඉටු කරනකොට මහජනතාවගේ ඒ හැඟීම් ඒ මහජනතාවගේ ඒ උද්දීපනය උපයෝගී කරගෙන තමන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත නොහැකි යම් යම් ඉලක්ක ළඟා කර ගැනීම සඳහා යම් යම් කණ්ඩායම් උත්සාහ කරන බවට කිසිම මට නම් කිසිම අවිශ්වාසයක් නැහැ. එහෙනම් මේ දෙක ඉතාමත්ම වැදගත්ව වෙනස දකින්නට ඕන. මම මේ සියලු දෙනාම මේකට වග කියන්නට ඕන අපේ රට මේ පත් වෙලා තියෙන වර්තමාන තත්වයට. වර්තමාන තත්වයට අවුරුදු 70ක් තිස්සේ විප්ලව කරපු අය, කැරලි ගහපු අය, නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න තියෙන දරුවන්ට ඒ අධ්‍යාපනය කරලා තමන්ගේ ගෙදරට යන්නට තියෙන අවස්ථාව වෙනුවට පාරට බස්සන අය, ඒ අරුණාම තමන්ගේ රස්සා දීලා පුරව ගන්න ප්‍රමාණයට වඩා පුරව ගැනීම සඳහා රස්සා වලට දාපු දේශපාලඥයෝ, එහෙම නැතුව අතින් දෙනවා වගේ හැමදාම සුබ සාධනය කිය කිය දීලා ණය ලබාගෙන නොගෙවන තත්වයකට අපිව පත් කරපු සියලුම අය මේකට වග කියන්නට. ඉන්ද මේක කීප දෙනෙකුට විතරක් වගකීම පවර්ලා දීලා මිදෙන්නට බෑ. මම විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ අවධානය විශේෂයෙන්ම යොමු කරනවා රටවල් තුනක් පිළිබඳව. එකක් වෙනිසුවේලාව, දෙවෙන්න ලිබියාව, තුන්වෙන්න ඉරාකය. මේ රටවල් වලට ස්වභාවික සම්පත් ඕන තරම් තියෙනවා. ලෝකයේ වැඩියෙන්ම තෙල් නිෂ්පාදනය කරන රටවල් පහ අතලත ඉන්නවා. ඔවුන්ට ඕන තරම් දේවල් තියෙනවා. නමුත් අවුරුදු 20ක් 30ක් අස්සේ ඔවුන්ට නැගිට ගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද හේතුව? ඔවුන්ගේ ඉන්ස්ටිටියුෂන්ස් අපි කියනවා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය කඩා විනාශ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව පීටුව ගන්නට බෑ, කැබිනට් එකක් පීටුව ගන්නට බෑ, පොලිසියක් පීටුව ගන්නට බෑ, හමුදාවට ඉදිරියට පවත්වාගෙන යන්නට බෑ. එම නිසා ඉතාමත්ම වැදගත් අපි මොන කවුරු බලයට ආවත් කවුරු බලයේ හිටියත් කවුරු අද ආණ්ඩු කරත් කවුරු හෙට ආණ්ඩු කරත් මේ රටේ ව්‍යවස්ථානුදායක ඒ ආයතන ටික ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ හින්දා තමයි අපි දිගින් දිගටම කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල ව්‍යුහය තුළ යම් ක්‍රමවේදයකට ලක්ුණා. අපි දන්නවා ඒ ක්‍රමවේදය තුළ ඉතා ඉක්මනින් සතියක් ඇතුළත හිටපු ජනාධිපතිතුමා මේක බාර දීලා ගියාට පස්සේ නව ජනාධිපතිවරයෙක් අපි තෝරාපත් කරගෙන තිබෙනවා. මම හිතනවා ඒ ක්‍රමවේදය තුළ එතුමත් එක්ක එකතු වෙලා යම් කාලයක් එතුමට තමන්ගේ හැකියාව එහෙම නැත්නම් තමන්ගේ සැලැස්ම ඉදිකිරීම සඳහා හැමදෙනාම එකතු වෙලා සහයෝගය ලබා දිය යුතුයි කියන එක. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අපි සියලු දෙනාම දන්නවා මේක ඉතා කෙටි කාලයකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. උදාහරණයක් විදියට කියනෝ නම් ගරු සභාපතිතුමනි, එක පුද්ග අපි ශ්‍රී ලංකාවේ ආදායම මිලියනයක් කියලා ගත්තනම් වියදම මිලියන 3යි. ඒක ට්‍රිලියනයකට වෙනස් කරාම ආදායම ට්‍රිලියනයක් නම් වියදම දළ වශයෙන් මේ ළඟදී වෙච්ච රුපියලේ අවපාතයත් එක්ක ට්‍රිලියන 3යි. එම නිසා මේක එක්කෙනෙකුට ආවයි කියලා පුද්ගලයෙකු ආවයි කියලා මේක විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් නිසි ක්‍රමවේදයකින් සැලැස්මකින් සියලු දෙනා එකඟ වෙලා තමයි මේක විසඳ ගන්නට ඕන. මම මට මතකයි අපි 19 වන සංශෝධනය ගේන අවස්ථාවේදී මම කිව්වා සමහර වෙලාවට 3-2 බලය ලැබෙනවායි කියලා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ඉතාමත්ම දෙපැත්ත කැපෙන කඩුවක් කියන එක. මගේ කතාව නැවත බැලුවොත් පෙනේ. නිසි පරිදි ඒක කළමනාකරණය
කරගත්තේ
ගෙදර තමයි යන්න වෙන්නේ කියන එක. එම නිසා අපි දන්නවා 3-2 ලැබුණු සෑම අවස්ථාවකදීම පහුගිය කාලය තුළ 2010 වේවා 2015 වේවා ආණ්ඩුවට අන්තිම කාලය වෙනකන් යන්න බැරි වුණා. එඳ මේකෙන් අපි ඉගෙන ගත යුතු පාඩම් රාශියක් තියෙනවා. ඒ තමයි සැලැස්මක් ඇතුව මිසක ආණ්ඩු බලයේ තිබුණු පමණින් දෙයක් කරන්නට බෑ. එහෙම නැත්නම් ඉත පහසුවෙන් මැතිවරණ ජයග්‍රහණය කරන්නට පුළුවන්. ලංකාව කරලා තියෙන හොඳම දේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඒක තමයි. ආණ්ඩුව පිටුවනවා, අවුරුදු 5කින් 10කින් ආණ්ඩුව මාරු කරනවා. හැබැයි රට කරන විදිය පිළිබඳව සැලැස්මක් නැහැ. සැලැස්මක් තිබුණා වුණාට ඒක ඉෂ්ට කිරීම සඳහා ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මම හිතනවා අධිකරු ගරු ජනාධිපතිතුමාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතුමාට ඓතිහාසිකව යම් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඊළඟ අවුරුදු 2-2.5 තුල. ඉතාමත්ම නිර්භයව යම් ගත යුතු තීන්දුව තීරණ ගත යුතුයි. වෙන විකල්පයක් අපිට නැහැ. මම හිතනවා 6,000,000 කරන්න පුළුවන් පබ්ලික් සර්විස් එකට 115,000 අද ඉන්නවා. ලංකාවේ රජයට අයත් ආයතන 196 අපිට දරන්න සිද්ධ වෙන පාඩුව අති විශාලයි. මේවා වෙනස්කම් සිදුවිය යුතුමයි. මම හිතනවා ආපස්සට ගිහිල්ලා බලන්න ටෙලිකොම් එකෙන් අද වෙන සේවය දිහා. ඒකෙන් කොච්චර ප්‍රමාණයක් රජයට ලැබෙනවද? සේවය කොහොමද? තාක්ෂණය කොයි ආකාරයට ලංකාවට ලැබිලා තියෙන්නේ? එහා සමානවම ශ්‍රී ලංකන් එයාලයින් එක එමිරේට්ස් එක්ක තියෙනකොට තිබුණු සිද්ධිය මොකද්ද? මේක සංසන්දනය කරන්න ඊයේ පෙරේද ඔබ දකින්නට ඇති.
ඔබේ කාලෙද නවසන්?
ඔව්, මම නවත්වනවා ගරු සභාපතිතුමනි. එම නිසා අපි කියන්නේ මේ සියලු දේවල් කල්පනා කරලා අපි සියලු දෙනාම එකඟ වෙච්ච ක්‍රමවේදයකට අනුව මේ රට වැටි තිබෙන මේ මහා ආර්ථික ප්‍රපාතයෙන් ගොඩනැගීම සඳහා අපේ වෙනස්කම් පැත්තකට දාලා එකතු වෙලා වැඩ කිරීම සඳහා කටයුතු කරමුයි කියලා ඉල්ලා සිටමින් මෙම ඉදිරි වසර 2ක කාලයක් තුළ හෝ 2.5 කාලයක් තුළ ලංකාවේ ආර්ථිකය අවම වශයෙන් නිසි මඟට යොමු කිරීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමි. මම නිහඬව.
Thank you for your contribution. මිලඟට ගරු වර්ණප්‍රියන්ත ලියනගේ ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙන්නේ.
බොහෝ ස්තුතියි අපේ සභාපතිතුමනි. ඇත්තරම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එක්ක කතා කරන්න විච්චෙක් ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා කෙටි කාලයක් වුණත්. ඇත්තරම අද අපි දන්නවා මේ රටේ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, අධ්‍යාපනික වශයෙන් අපි අද රට කොතනද තියෙන්නේ කියන කාරණය අද දවසේ පහුගිය සතිය තුලත් මේ පාර්ලිමේන්තුව තුල කතා කරලා අපි විවාද කරමින් පවතිනවා. නමුත් ගරු අපේ සභාපතිතුමනි, මම අපේ සුසිල් ප්‍රේමජාන තැමතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද පහුගිය කාල සීමාව තුළ අපි දන්නවා අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල 45කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේ 45කට ආසන්න සංඛ්‍යාවක තිස්දහකට ආසන්න සිසු ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් මේ 2021-2022 ණය පොලි රහිත ණය ලබා දීලා මේ යුනිවර්සිටි යන්න බලාපොරොත්තු වෙන දරුවන්ට මේ මුදල් නොලැබිච්ච වෙලාවක අද දවසේ සුසිල් ඇමතුමත් එක්ක කතා කරනකොටම එතුමාකම මේ ගැන අද දවසේම ක්‍රියාත්මක වෙලා ඒ ශිෂ්‍යාවන්ට මේ පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා කිව්ව එක ගැන අපි තාමත් සන්තෝෂ වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දකිනවා මේ ආර්ථිකය ගැන කතා කරනකොට අපි පහුගිය කාලෙත් කිව්වා අපේ දිස්ත්‍රික්කයේ තුල මැණික් ශේෂ්ත්‍රයේ නියලින විශාල පිරිසක් ඉන්නේ. ඒතකොට මේ ශේෂ්ත්‍රයේ තාමත් අද කඩාවැටලා තියෙන මොකද මේ ඩීසල් ලබා ගැනීමට තියෙන ගැටලුවත් එක්ක මේ ඩීසල් නැති පතල් කර්මාන්තයෙන් නියලෙන්න අපි දකිනවා අද අර ජබොස් කියලා ජාතියක් තියෙනවා කරන්ට් එකෙන් ඒ වලටම ඒ පොම්පේ දාලා ඒක දාලා උපකරණේ දාලා ජබොස් වලින් ඉහෙන පතල් වලවල් ඉහෙන ක්‍රමවේදයක් තියෙනවා ඩීසල් නැතුව. හැබැයි අද මේ විදුලි බල අපේ ඇමතුමාගෙන් ඉල්ලන්නේ විදුලිය අලුතෙන් ලබා නොදෙන එකත් එක්ක මේ පතල් කර්මාන්තයේ ජබොස් දාලත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද විදුලිය කනෙක්ෂන් එක දෙනවා නම් අපිට ජබොස් එකක් දාලා නීත්‍යානුකූලව ගන්න තිබුණා. නමුත් ඒක දෙන්නේ නැති නිසා ඒකත් අද ගැටලුවක්පත් වෙලා තියෙනවා.
තව විනාඩියක කාලයක් තිබෙනවා අපට.
ඒ වගේම ගරු සභාපතිතුමනි අපේ කර්මාන්තයතුමා හිටියා. නමුත් හිටියනම සන්තෝෂන දැන්. මොකද මේ ඩීසල් නැති එකත් සමග අපේ දිස්ත්‍රික්කයේ ලයිසන් හිමියන් ඉන්නවා 3000කට ආසන්න සංඛ්‍යාව. එතකොට මේ ආශ්‍රිත ජීවත් වෙනවා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාව. නමුත් මේගොල්ලන්ගේ අද පතල් කම්කරුවන්ගේ ජීවන தත්ත්වය නගා සිටවන කිසිම ක්‍රමවේදයක් සකස් කරලා නැහැ. නමුත් මේ දෙනවා කියලා කියනවා විතරයි. නමුත් ප්‍රාදේශීය කාර්යාලය යනවා ඒකේ ලිඛිත අවසරයක් ලබා දෙනවා කියනවා. නමුත් මේක නීත්‍යානුකූලව තාම ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා මම ගඩු අපේ කර්මාන්තමතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක කඩිනමින් ලබා දෙන්න පියවරක් සකස් කරලා දෙන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දේශපාලන වශයෙන් කතා කරනවා. ඉතින් අතරම අපි තරුණයෝ විදිහට මට මතකයි අපි ඔය 18 වෙනි සංශෝධනය හදනකොටත් මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඉදිරියේ හිටියේ. එදා මට එන්න බැරි වුණා. නමුත් අපේ අමරේ රැමතුමාගේ අවස්ථාවක් අරගෙන මම මේ කිහිටියේ තරුණෙක් විදිහට ඇවිල්ලා මේකේ බලාගෙන හිටියා මේ 18 වෙනි සංශෝධනයේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එදා ඒ අවස්ථාව ලැබුණා.
ස්තුතිය මේ දායකත්වය මේ කාලේ අවසන් දැන්.
අවස්කම් දෙන්න අපි දකිනවා දැන් මේ 21 වෙනි සංශෝධන 22 වෙනි සංශෝධනයේත් ගැන කතා කරනවා. ඉතින් මේ 14ටත් අත උස්සනවා 18ටත් අත උස්සනවා 19ටත් අත උස්සනවා 22ටත් අත උස්සන්න තමයි කතා කරන්නේ. ඒ නිසා මට මතකයි මේ 19 වෙනි සංශෝධනය හදනකොට ඒක එපා කියලා කියවපු අධිකරණ ඇමතුමත් ආපහු 22 හොඳයි කියලා කියනවා. ඉතින් මේක විශාල ගැටලුවක්. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි සමාජයේ මේ 225 වත් යොදනා
කරන්නේ.
ඒ ගැන විශේෂයෙන් අවධානය කරන්න කියලා මම ඉල්ලා සිටින්නේ මම නිනව බොහොම
ස්තුතියි. ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු මනුෂ නානායකාර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තිබෙනවා. ස්තුතියි.
ගරු මුලස්සුනාරුවේ මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි. මේ වෙලාවේ ලංකාවේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නය. මේ ආර්ථික ප්‍රශ්න ආවහම ගොඩක් වෙලාවට මිනිස්සු උරණ වෙනවා. ඒ වගේම ඒ වෙලාවට මිනිස්සුන්ගේ මුලින්ම නැති වෙන්නේ මනුස්සකම. ඒ මිනිස්සුන්ගේ තිවිච්ච ගුණාංග ඒවා මිනිස්සු පැත්තකට දානවා. ආර්ථිකයේ බිඳුවටම ඇදවැටිච්ච රටවල සමාජය තමයි මුලින්ම අරාජික වෙන්නේ. නීතිය නැති වෙනවා. කණේ කරේ තියෙන දේවල් කඩාගෙන යන තත්ත්වයට පත් වෙනවා. අර ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි අය මේ වගේ අවස්ථාවලදී නීතිය අතට අරගන්න කටයුතු කරනවා. මනුෂ්‍යත්වයේ නැති තැනකට රටපත් වෙනවා. පහුගිය කාලේ ලංකාවට උනේත් ඒ ටිකමයි කියන එක තමයි මුලස්සුනාරුවේ මන්ත්‍රීතුමනි මගේ අදහස. අනික දිහා බැලුවේ නැහැ. අනික කනවද බොනවද කියලා බැලුවේ නැහැ. අර බඩු ගෙවල් වල ගොඩ ගහගත්තේ සුපර් මාකට් වල අද හාල් ඉවර වෙයි ආයිත් ලෝකෙට කන්න නැති වෙයි කියලා හිතාගෙන තියෙන දේවල් පටවගෙන ගියා ගෙවල් වලට. අනෙක් මිනිස්සු කන්නේ බොන්නේ මොනවද කරන්න කියලා හිතුවේ නැහැ. ත්‍රිවිල් වාහන පෝලිං වල ගැහිලා තෙල් එකතු කරා. අන්තිමට තෙල් ලීටරේ රුපියල් 3000ට නැග්ගා. බිස්නස් කරා. කළු කඩකාරයෝ තියෙන බඩුව මිල දෙගුණ තෙගුණ කරලා විකුණුවා. අධික ලාභ ලබන්න උත්සාහ කළා. මනුස්සකම පැත්තකට දැම්මා. කන්න බැරි මිනිහට කන්නම බැරි වුණා. මිනිස්සුන්ට ලයිට් නේ, වතුර නේ, ගෑස් නේ, පෝලිං වල ප්‍රශ්න ගොඩක්. මිනිස්සු තැලෙන පොඩි වෙනකොට මිනිස්සු තවත් ඒ වලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. හැබැයි අපි ජාතියක් විදිහට අපි අවුරුද්ද පටන් ගන්නේ කෝන්දුරු කැවුමක් එල්ලලා මිනිස්සුන්ට මේ දාණය දෙන්න පටන් අරගෙන මිනිස්සුත් එක බෙදා හදා ගන්න. කුරුල්ලොන්ට කෑම ටිකක් අපි තියෙනවා. වතුර ටිකක් තියෙනවා අපි එළියේ. අපි ආගන්තුක සත්කාරයට බොහොම කුරුපුරුදු ජාතියක්. අපිට තිබුණා මනුස්සකම් ගොඩක්. ඒ සියල්ල අපි පහුගිය දවස්වල අමතක කරයි මනුෂ්‍ය ගුණාංග නැති කරගත්තා. අපට මේ තිබිච්ච මනුස්සකම කෝ? මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි මේ ප්‍රශ්න විසඳන්න නම් ආර්ථිකයෙන් පටන් ගන්න ඕනි කියලා අපි කිව්වේ. මේක තේරුම් ගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මේ ප්‍රශ්නෙට ආර්ථික විසඳුමක් දෙන්න ඕනි කියන කාරණාව. රටේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ආර්ථික ප්‍රශ්නයක් නිසා දේශපාලන ප්‍රශ්නය ඇති වුණා කියන එක තේරුම් ගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තිබිච්ච පරිණත දේශපාලන දැක්ම. අපි ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පරිණත දේශපාලන දැක්මත් එක්ක මේ අර්බුදය නිවැරදිව තේරුම් අරගෙන මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ ගත්තු තීන්දුව. ගොඩක් අය රටේ මිනිස්සු මැරෙනවා, පෝලිං වල බඩගින්න ඉන්නවා මිනිස්සු. කොච්චර ප්‍රශ්න තියෙනවද කියන එක දැක දැක බලය පිළිබඳ පෙරේතකමට මට කොහොමද බලය ගන්න කියලා කල්පනා කර කර, මට තව අවුරුදු 5කට කෙලින්ම බලය ගන්න කොහොමද කියලා කල්පනා කර කර, මේ වගේ අවදානම් අවස්ථාවක වගකීම ගන්න එක මහා අමාරු වැඩක්. මේක කරොත් මට ඊළඟ පාර ජනාධිපති වෙන්න බැරි වෙයි කියලා, අගමැතිකම කරන්න බැරි වෙයි කියලා වගකීම් ගන්න නැති වෙනකොට ඒ අවදානම ගත්තා මනුෂ්‍යත්වයේ නාමෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අන්න ඒ නිසා තමයි ඒ බරපතල අවදානම ගත්තු නායකයත් එක්ක අපිට ඊට කලින් යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් ඒ බරපතල අවදානම ගත්තු නායකයත් එක්ක අපි හිතගන්න තීරණය කරේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් මමත් එතුමන් සමග එකතු වෙලා මේ ගමන රට ගොඩනගෙන වැට කටයුත්තට රටේ වෙනසක් කරන වැඩපිළිවෙලට අපි දායකත්වය දෙන්න තීරණය කළේ. අපි සතුටු වෙනවා. දැන් රටේ යම් වෙනසක් ඇති වෙමින් පවතිනවා. පෝලිං වල යම් අඩුවක් වෙලා තියෙනවා. ගෑස් ටික ලැබිලා තියෙනවා. දැන් බෙහෙත් ටික ලැබිලා තියෙනවා. ආහාර අර්බුදයක් කියලා ඇති වෙන්න තිබිච්ච ආහාර අර්බුදේ අපි අවම කරගෙන තියෙනවා. සාධනීයව යමක් අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඉස්සරහට යමින් තියෙනවා. අපි ඒකයි වගකීමක් බාරගත්තේ රටට ඩොලර් ගේන වගකීම අපි බාරගන්නම් කියලා. ඒ රටේ මිනිස්සු වෙනුවෙන් අපි මේ බාරගත්තු වගකීම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් කතාවේදීත් කිව්වා ආර්ථිකයේ ඉදිරි ගමන ගැන, ඒ වගේම රටට ඩොලර් ගෙනීම ගැනත් එතුමා කතා කළා. එතකොට මේ මනුෂ්‍යත්වයට සවියක් වෙමින් ඩොලර් එවන්න කියලා අපි ඉල්ලුවා. ලෝකයේ ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන්, අපේ ශ්‍රී ලාංකික ජාතියෙන් පිටරට ඉන්න විවිධ ජාතිකයෝ ඉන්නවා. ඒත් අපේ ශ්‍රී ලාංකිකයෝ හැමතැනකම ඉන්නේ. එයාගෙන් අපි ඉල්ලුවා අපිට එවන්න කියලා. විදේශගත ශ්‍රමිකයින් ඩොලර් අපිට එව්වා. යම් ප්‍රමාණයකට අපිට ඩොලර් එවලා තිවිච්ච විශ්වාසය බිඳවැටීම් පැත්තකට දාලා තමන්ට හම්බෙන වැඩි වරප්‍රසාද අමතක කරලා විදේශගත ශ්‍රමිකයෝ අපිට තෙල් සල්ලි එව්වා. ඒ නිසා අපිට තෙල් පෝලිම අඩු කරගන්න පුළුවන් වුණා. QR කෝඩ් සිස්ටම් නොයෙක් නොයෙක් දේවල් පාවිච්චි කරන ගමන් අපිට පුළුවන් වුණා තෙල් ටික දෙන්න. අපිට පුළුවන් වුණා පෝලිම ටික අඩු කරගන්න. අපිට පුළුවන් වුණා බෙහෙත් ටික දෙන්න. එතකොට රෝහල් වල මිනිස්සු මැරෙන එක අඩු ගානේ අවම කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ මනුෂ්‍යත්වයට ගරු කරන්න තමයි අපිට එවපු මනුෂ්‍යත්වය. කවුද විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට මේ මනුෂ්‍යත්වයට සවියක් දෙන්න ලංකාවට සල්ලි එව්වා, ඩොලර් ටික එව්වා. ඒ මනුෂ්‍යත්වයට සවියක් දෙන්න තමයි අපි පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන ලංකාවට ඩොලර් බැංකුව හරහා හරි විදියට එවන ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කරන්න බලපත්‍රයක් දෙන්න පවා අපි තීරණය කරේ. නිසයි බලපත්‍රයක් විතරක් නෙවෙයි තවත් සහන රාශියක් ලබා දෙන්න සහ ඔවුන්ට ඒ ගරුත්වය ලබා දෙන්න අපි කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම තමයි කම්කරු ක්ෂේත්‍රයේ නව ලෝකයට ගැලපෙන විදියට මේ වෙලාවේ වෙනස් කරන්න ඕනි. අපි රටක් විදියට අපේ රටේ මිනිස්සු අපේ රටේ මිනිසුන්ගේ අනාගතය පිළිබඳ කල්පනා කරලා මේ වෙලාවේ තීන්දුව රාශියක් ගන්න තියෙනවා. අපි ඒකයි අලුත් ලෝකයට ගැලපෙන නවීන ලෝකයට ගැලපෙන විදියට අපේ කම්කරුවා වෙනස් කරන්න, අපේ ශ්‍රම වෙළඳ පොළ වෙනස් කරන්න අවශ්‍ය නීති රීති අපි දැන් සම්පාදනය කරමින් ඉන්නේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ඉඳලා ජපන් භාෂාව උගන්වන්න කියලා අපි පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තේ ලෝක ශ්‍රම වෙළඳ පොළට අපේ දරුවෝ නිරාවරණය කරන්න. ඒ වගේම අනාගතයේදී පැය 20ක් අඩුම තරමින් part time job එකක් කරන්න part time අර්ධකාලීන job එකක් කරන්න තරුණ දරුවන්ට අවස්ථාව දෙන්න අපි තීරණය කළේ. ඒ අයට අවකාශ ලබා දෙන්න ලෝකියත් සමග ගමන් කරන්න අපේ දරුවන්ටත් අවකාශ ලබා දෙන්න ඕන නිසා. එතකොට මේ වෙලාවේ මෙන්න මේ මිනිස්සුන්ට සවියක් වෙන්න ඒ වගේම අපි කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය මුර තහනම් තිවිච්ච දේවල් සීමාවන් අපි ඉවත් කරන්න කටයුතු කළේ ඒ නිසා අපේ රටට අපි නවීන ලෝකෙට යන්න ඕන නිසා. ඒ වගේම ආයෝජකයන්ට ඉඩකඩ හදන්න ඕන නිසා මේ රටේ මිනිස්සුන්ට සවියක් වෙන්න අපි වැඩක් කරන්න ඕන නිසා. ඒ වගේම තමයි අපි විපක්ෂයටත් ආරාධනා කරනවා මිනිස්සුන්ට සවියක් වෙන්න එකතු වෙන්න. විපක්ෂයේ මේ වෙලාවේ ආරාධනා කරන්නේ මිනිස්සුන්ට හයියක් වෙන්න එකතු වෙන්න. මිනිස්සුන්ට සවියක් වෙන්න විතරයි අපි ආරාධනා කරන්නේ. තමුන්නාසලගේ දේශපාලනේ පැත්තක තියාගන්න. තමුන්නාසලගේ දේශපාලන ന്യാයපත්‍ර වෙන වෙනම ක්‍රියාත්මක කරන්න. හැබැයි මිනිස්සුන්ට සවියක් වෙන්න මේ වෙලාවේ සියලු දෙනා එකට එකතු වෙලා අපි වැඩ කරමු. මේ රට වැටුණු තැනින් ගොඩගම්මු. රට වට්ටලා බලය ගන්න ඉන්න අයටත් අපි කියන්නේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් එකතු වෙන්න කියලා. සමහර කට්ටිය ඉන්නවා මිනිස්සු ගෙනැල්ලා කොළඹට ගෙනැල්ලා පෙරලලා පාර්ලිමේන්තු විනාශ කරලා දාලා ජනාධිපති මන්දිර අගමැති මන්දිර විනාශ කරලා අධිකරණයේ පැත්තකට දාලා අරගලයේ කරමතින් ගිහිල්ලා මේක විනාශ කරලා දාලා අරගලයෙන් බලයට එන්න. එහෙම නැත්නම් රට වට්ටල බලයට එන්න හිතාගෙන ඉන්න අය ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකට දාලා. ඒ අයට අපි කියනවා මනුෂ්‍යත්වේ නාවෙන් එකතු වෙමු. අපි මුලින්ම එකතු වෙලා මනුෂ්‍යත්වයේ සවි බල ගන්නවලා ඊට පස්සේ අපි දේශපාලනිකව තම තමන්ගේ ගමන් මාර්ගවල ගමන් කරමු කියලා මතක් කරමින් මන් ලියන වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා. You have 5 minutes sir.
ස්තුතියි මුණසරන් මන්ත්‍රීතුමනි. අද ලෝක තරුණ දිනය නිසා සමස්ත ලෝකවාසී තරුණ ප්‍රජාවට ශ්‍රී ලංකාවාසී තරුණ ප්‍රජාවට අපේ ප්‍රණාමය පුදගාන මේ අවස්ථාවක් කරගන්නවා. සභාපතිතුමනි මුණසරන් මන්ත්‍රීතුමනි මම පාර්ලිමේන්තුවට ආවේ 2010. දැන් අවුරුදු 12ක්. මේ අවුරුදු 12 තුළ ජනාධිපතිතුමා 4 දිනෙකගේ ප්‍රධාන අපේ උන්ගේ රජයල්වල රාජාසන කතා කියන්නේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ අපි කතා ඇහුවා. ඔය කතානායක පුතුන් ඉඳගෙන ඒ ජනාධිපතිතුමා කතා කළා. ඔවුන් මේ කතා කරපු දේවල් හරියට ඉෂ්ට වුණා නම් මේ වර්තමාන ජනාධිපතිතුමාට ওই පුතු ඉඳන් කතා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ කතාවල කොච්චර ලස්සනට තියෙනවද? හැබැයි කතාවෙන් කියපුවා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවේ නැහැ, ක්‍රියාවෙන් සිදු කළේ නැහැ. ඒ නිසා අපිට මේ වර්තමාන ජනාධිපතිතුමාට තව පත් වෙලා මාසයක් ඉඳ කාලයක් තියෙනවා. නමුත් මෙතෙක් නම් පත් වෙච්ච මන්ත්‍රියෝ ජනාධිපතිතුරු ඒ ටික කළේ නැති නිසා තමයි මේ වර්තමාන ජනාධිපතිතුමාට සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඒ අපි උඩ කියනවා ඒ කතාවෙන් කියපුවා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න කියලා. විශේෂයෙන්ම මේ කතාවේ තියෙනවා එක තැනක දූෂණේ පිටු දකින්නවා කියලා. අල්ලස දූෂණ කොමිෂන් හරහා සහ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ හරහා මේ දූෂණ පිටුදැකීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා කියලා. ඉතින් කොහොමද එතුමා දූෂණේ පිටු දකින්නේ? එතුමාගේ කැබිනට් මණ්ඩලයේ දූෂිත පුද්ගලයෝ ඉන්නද්දි. දැන් එක පුද්ගලයෙක් ඉන්නවා කප්පම් ගත්තා කියලා වසර දෙක හිරදඬුවමක්. ඒක අසහතර හතරකට අත්හිටවලා ලක්ෂ 250ක් දඩ ගෙවන්න, ලක්ෂ 20ක් වන්දි ගෙවන්න. ඉතින් මේක මේවැනි තත්ත්වයක් ඉන්නා ඉඳද්දි කොහමද මේ දූෂණය පිටු දකින්නේ? ඉතින් එවැනි තත්ත්වයක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. අපිට කතා කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට. සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් ඒ වැඩපිළිවෙල අපිට කියන්න. දැන් එතුමලාට අවුරුදු 5කට කාලය දුන්නා 2015 ජනාධිපතිවරයා මහමැතිවරණයේදී. දෛවයේ සරදමකට 2020 මහමැතිවරණයේදී ආසන 145ක් අරන් 2015-19 අග්‍රාමාත්‍ය වෙලා හිටිය රනිල් කසිමැතිතුමාගේ පක්ෂය එක ආසනයකට අඩු පත් කරලා එහෙම ගත්ත ඒ 145 134ක් අර එක ආසනයකට වට්ටපු රනිල් කසිමැතිතුමා ජනාධිපති කෙරුවා. දැන් ඒ ආණ්ඩුව අවුරුදු 5කට තිබිච්ච ආණ්ඩුවක්. නමුත් ඒ හිටපු අවුරුදු 5කට පස්සේ අගමැතිවරයා කැබිනට් මණ්ඩල තිවත්ත ලැන්ද ඒ ජන මතය දැන් නැහැ.
ඔබට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
නිසා තමයි අලුත් මැතිවරණයක් ඉල්ලන්නේ.
You have 2 more minutes.
එතකොට දැන් මේ තත්ත්වය තුළ ජනාධිපතිතුමා ආපු ගමන් කිව්වේ මොකද්ද? අපිත් එක්ක විදේශ සම්බන්ධතා තියෙනවා විශාල ප්‍රමාණයක්. අපිට ජපානයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන්න තියෙනවා. ජපන් තානාපතිවරයා ජපානය බලා ගියා අපිට ඩොලර් බිලියන 4ක් ගේන්න කියලා. මෙන්න ඊයේ පෙරේද වෙද්දි ආයතන 12ක් ව්‍යාපෘති 12ක් නතර කළා ජපානේ අපේ රට බංකොලොත් කියලා. ඉතින් මේ මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අද වෙද්දි සිසිම සමාජ සාධාරණත්වයක් ගැන හිතන්නේ නැතුව විදුලි බිල වැඩි කරලා තියෙනවා. ආවම විදුලි බිල 264කින් වැඩි කරලා තියෙනවා. මේ පොතේ තියෙනවා මෙතුමායි කතාවේ තියෙනවා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කියලා. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්නේ කොහොමද? කර්මාන්තශාලාවල විදුලි බිල 190කින් වැඩි කරලා. සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලාවල විදුලි බිල 190කින් වැඩි කරලා. ව්‍යාපාර සඳහා විදුලි බිල 100කින් වැඩි කරලා. ආගමික සිද්ධාස්ථාන සඳහා විදුලි බිල 490කින් වැඩි කරලා. සභාපතිතුමනි ආගමික සිද්ධාස්ථාන ආවේ කොහොමද? සිංහල බෞද්ධ ජනතාව ගැන පන්සල් ගැන ආහුඳුරන් ගැන කතා කරලා. 490කින් වැඩි කරලා. කිසිම සමාජ සාධාරණත්වයක් ගැන හිතලවත් නැහැ. මෙවැනි තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම දැන් අලුත්ම තත්ත්වය මොකද්ද? මේ රටේ පාලකයෝ මේ අදූරසවාසී ගන්න තීන්දු නිසා බූ දේශපාලනය ගැන හිතන්නේ නැතුව දැන් චීන නැවක් එනවා එන්න කියනවා ආයේ එන්න එපා කියනවා. දැන් ඒකින්ද අපිට වැඩිම ණය දීපු ඉන්දියාව යම් කිසි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය දෙයිද? ජනාධිපතිතුමා විශ්වාස කරනවා ඉදිරි මාස 6 තමයි අපේ නිදහසෙන් පස්සේ අමාරුම මාස 6 කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි එකම විසඳුම කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා අපේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් හදාගන්න. එහෙමනම් අපිට සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්න නම් අපිට වැඩ පිළිවෙල කියන්නේ. කැබිනට් මණ්ඩලයේ 30කට අඩු වැඩි කරලා දෙනවා. මේ 22 සංශෝධන සභාපතිතුමනි කැබිනට් මණ්ඩලයේ 30යි විහෝජ්‍ය රාජ්‍ය 40යි. 70ක් කෙරුවොත් මේ රටේ ජනතාව ඉල්ලුවේ මේකද? රටේ ජනතාව දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඉල්ලුවා. දේශපාලන සංස්කෘතියේ වෙනසද ඇමතිවරු 70ක්වත් කරන්නේ? අපි කියන්නේ එහෙනම් වැඩ පිළිල හදන්න 120ට වඩා අඩු කරන්න. අපිට ඒ වැඩ පිළිල දෙන්න. ඒ වැඩ පිළිල 90 අපිට එකතු වෙන්න පුළුවන් සර්වපාක්ෂික ආණ්ඩුවකට. එහෙම නැතුව වැඩ පිළිලක් නැතුව අපිට නිකන් ඇවිල්ලා එක එක නගරවල අරන් මේ හදන සර්වපාක්ෂික ආණ්ඩුවල මේ වැඩේ හරියන්නේ සාර්ථක වෙන්නේ
නැහැ.
ඒ නිසා අපි කියනවා අපිට මේ රට දියුණු කිරීම සඳහා ඉහළට ගෙනියන්න සඳහා අපි පක්ෂයක් විදිහට උදව් ගන්න ලැහැත්ති. ඒ සඳහා වැඩ පිළිල සකස් කරලා අපිට ආරාධනා
කරමු.
අපි ඒ සඳහා උදව් ගන්න ලැහැත්ති.
සුතිය බෙදායකත්වයට මිලඟට ගරු ඩී වීරසිංහ මන්ත්‍රීතුමා ඊයේ ඔබතුමාට කාලය නොලැබුණු නිසා ඊයේ කතා කරලා අද කතා කරන සම්ප්‍රදායට වෙනස්ව මිනිත්තු 6ක කාලයක් ඔබට
තියෙනවා. රෝඩය ගරු මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඇතරම මාස 3ක 4ක ඉතාම දුෂ්කර කටුක එවාගෙම අභාග්‍ය සම්පන්න කාලයක් පසු කරමින් මේ රටේ ජනාධිපතිවරයා විදියට හිටපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපතිවරයා විදියට පත් වුණාට පස්සේ මේ එතුමාගේ 9 වන පාර්ලිමේන්තු සැසිවාරයේ තෙවන සැසිවාරයේදී රාජාසන කතාව විවාදයට ගන්න අවස්ථාවේ ඒ වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මං සතුටුපත් වෙනවා. මොකද ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි අද දින මේ විවාදය පැවතිච්ච දවස් ටිකේ අපි දැක්කා මේ පාර්ලිමේන්තුව තුල ඉන්න දේශපාල පක්ෂ නායකයෝ ඒ වගේ මේ පක්ෂ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු කතා කරපු විදිය අපි දැක්කා. මේ රටේ තරුණයෝ මම මේ කියන්නේ ගෙවල් ගිනි තියපු හොරකම් කරපු මිනිස්සු මරපු අරගලේ නාමයෙන් ඒව කරපු තරුණවරුන්ට නෙවෙයි මම මේ කියන්නේ. මේ රටේ තිබුණු ප්‍රශ්න අපිට තිබුණා තෙල්වල ප්‍රශ්නයක් තිබුණා ගොවිය විදියට අපිට පොහොරවල ප්‍රශ්නයක් තිබුණා ගෑස් ප්‍රශ්නයක් තිබුණා ඒ වගේම බඩු මිල ඉහළ යාමේ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්න වෙනුවෙන් සැබෑ ලෙසම අරගල භූමියට ආපු තරුණයෝ සහ ජනතාව. ඒ ජනතාව අරගලයක් කරා. හැබැයි අවාසනාවට බල පෙරේතකමෙන් පෙළුණු පමණක් පක්ෂවල දේශපාලන නායකයෝ අරගල ඇතුළට රිංගලා ඒ තරුණයෝන්ගේ සැබෑ අරමුණ කරා යන්න නොදී ඒක වෙන පැත්තකට හරවලා මේ රටේ විශාල විනාශයක් වුණා. ඒ විනාශය තුළ මේ රට බේරගත්ත මේ රට ආරක්ෂා කරපු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන කියලා අද දැන් අද මේ පාර්ලිමේන්තුවේ කතා ඇහුමත් තියෙන්නේ හැමෝටම රාජපක්ෂ වෛරයක් විතරයි. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉවර කරන්නේ කොහොමද කියන එක විතරයි. දැන් ජනාධිපතිතුමා ඉවත් වෙලා ගියා. අගමැතිතුමා ඉවත් වෙලා ගියා. හැබැයි තවමත් ඒ දේශපාලන නායකයෝ රට හදන විදිය ගැන නෙවෙයි කියන්නේ රාජපක්ෂවරුන්ට ගහන්න පුළුවන් කොහොමද කියන එක ගැන විතරයි කතා කරන්නේ. ඒක පුදුම අවාසනාවක් ගරු මන්ත්‍රීතුමනි. මං කියන්න ලෑස්තුනේ එහෙම අරගලේ නිසා යම් පෙරලියක් ඇති වෙලා රටේ ජනාධිපතිවරයා ඉවත් වෙලා ඊට පස්සේ අගමැතිවරයා ඉවත් වෙලා නව අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් පත් වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාම ඒ කාලේ හැමෝම කිව්වා මේ රටේ ආගමික සියලු ආගමික නායකයෝ කිව්වා මේ රටේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. ජාත්‍යන්තරයෙන් උදව් ගන්න නම් දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා මේ රටේ සියලු දේශපාලන පක්ෂවල ආරාධනා කරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. දැන් ඒ කාලේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු මේක කරමු කියපු නායකයෝ මේ පාර්ලිමේන්තුවේ කතා කර දිහා බැලුවම තරුණයෙක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ 225 නියෝජනය කරන එකෙක් විදියට මට ලොකු කණුගාටුවක් තියෙනවා මන්ත්‍රීතුමනි. අද ඒ අය මොකද කියන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බොරුවක් කරනවා. ඒක නිසා අපිට මෙතෙන්ට එන්න බෑ කියලා. මං ඉල්ලීමක් කරනවා දේශපාලන නායකයෝන්ගේ. අපි මේ රට වැටලා තියෙන තැනින් ගොඩ ගන්න. තවමත් තමන්ගේ අරමුණ වෙනුවෙන් තමන් බලය ලබා ගන්න කොහොමද කියන එක ගැන හිතන්නේ නැතුව එකතු නොවුනොත් මේ රට මෙහිට වඩා පල්ලෙහාට අදගෙන යනවා ගරු මන්ත්‍රීතුමනි. ඒක නිසා අපි කනගාටු වෙන්නේ ඒ පහුගිය අරගලය තුල සමහර දේශපාලන නායකයෝ ජනතා විමුක්ති පෙරමුණේ කිව්වා විවස්ථාවෙන් වැඩක් නැහැ කියලා.
ඔබට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ඉල්ලා දාන්න ඕන කියලා.
විනාඩි දෙකක් තිබෙනවා.
ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි එවැනි දේශපාලන පක්ෂ කරෙහි මේ රටේ ජනතාව තීන්දුවක් ගන්න ඕන. දැන් හැමෝම කියනවා දැන් සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතාවක් නැහැ. ආණ්ඩුව ඉස්සරහට array යන්නේ කොහොමද කියලා කතාවක් නැහැ. මෙයා කියනවා ඡන්දයක් දෙන්න කියලා. මොන විහිළුවක්ද? මේ රටේ ඡන්දයක් දෙන්න පුළුවන් වෙලාවක්ද? සමහර අය කියනවා මම දැක්කා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු අගමැතිවරයා විදියට 6 වතාවක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති වෙන්න බැරුවා කියලා. ඔව්. ඒ එදා ඔබතුමාලත් එක්ක හිටපු නායකයාට ජනාධිපති වෙන්න බැරි වුණේ ඔබතුමාලගේ ක්‍රියාකලාපය නිසා. නැතුව ඒ නායකයාගේ වැරද්දක් නිසා නෙවෙයි. අපි අද ඒ නායකයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරලා තියෙන ඇයි අපි එහෙම කරේ? අපිට පක්ෂයක් තියෙනවා. තුනෙන් දෙක බලයක් තිබුණා, ආණ්ඩුවක් තිබුණා. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ සහයෝගය දුන්නේ මේ රට ගොඩනගන්න ඕන නිසා. ඒක නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මං තව කතා කරන්න සමහර නායකයෝ කතා කරනවට කියනවා අරගල කාර්යවලට සමාව දෙන්න ඕන කියලා. අපි කියන්නේ තමන්ගේ ප්‍රශ්නෝණයෙන් පාරට බෑපු මිනිසුන්ට සමාව නෙවෙයි, ඒ මිනිසුන්ගේ අවස්ථාව ඉෂ්ට කරන්න ඕන. හැබැයි මේ රටේ ජනාධිපති මන්දිරේ ගිනි දියමු, ගෙවල් වලට ගිනි දියමු, අහිංසක මන්ත්‍රීවරු මරමු, ඒ වගේම බලපෑම් කරමු, රාජ ආයතන වලට බලෙන් බලමු, මේ කිසිම කෙනෙකුට සමාව දෙන්න ඕනේ නැහැ. ඒ සියලු දෙනාට මේ රටේ නීති අනුව දඩුවම් කළ යුතුයි. එහෙම දඩුවම් කරන්නේ නැත්නම් සමාව දෙන්නේ නැත්නම් මේ හිරගෙවල් වල දැන් ඉන්න හැම හිරකාරයෙක්ම එළියට දාන්න ඕන. මම ඒ විදිහට යෝජනා කර අයියේ මේ රටේ වැරද්දක් කරෝ කාට උනත් ඒ දඩුවම දෙන්න
ඕන.
ඒක නිසා අවසාන විදියට මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මම ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්. මම අනිත් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. අපි අද අර වැද්දාගේ දැලට අහුන වටකුරුල රෑන වගේ හැබැයි කවුරු හරි මේ දැලෙන් අස්සෙන් තනියෙන් රිංගලා තනියෙන් රජ වෙන්න හදනවා නම් සිද්ධ වෙන්නේ අපි සියලු දෙනාටම අනාගතේ මීට වඩා විවසනයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා අපි දැන් දැලට අහුණු වටකුරුල රෑන වගේ අපි සියලු දෙනාම එකතු වෙලා මේකෙන් ගොඩ යන්න බැරි වුණොත් අපි තනි තනියෙන් ගමනක් යන්න උත්සාහ කරොත් ඒ දැලේ ඉන්න වටකුරුල සියලු දෙනාම ඒ මැරෙන්න ගිය වෙලාවේ සියලු දෙනා එකමුතු කමින් තමන්ගේ ජීවිත බේරගත්තා වගේම මේ රටත් බේරගෙන මේ රටේ තරුණයෝ ඉල්ලන ඒ දෙයට අහුන්කම් දීලා ඉලක්කයට යන්න මේ රට අපි ආසියාවේ මුතු ඇටේ බවට පත් කරන්න අපි හැමෝම එකතු වෙලා අපි ඡන්ද වෙලාවට ඡන්ද කරමු. ඒ වෙලාවට පක්ෂ වලට බෙදමු. ඒ වෙලාවට අපි නායකයෝ
වෙමු.
අපි ප්‍රතිපත්ති අනුව වැඩ කරමු. හැබැයි දැන් රට වැටලා තියෙන තැනින් ගොඩ යන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ ගමන යන්න එකතු වෙන්න කියන ආරාධනය මේ රටේ සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන්ම ඉල්ලීමක් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙමි මම නියටරෝ.
ස්තුතිය බෙදායකත්වයට මිලඟට ගරු හෙක්ටර් අපවාමි මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා. You have 5 minutes sir.
විනාඩි 5යි. ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව තමයි මේ කතා කරගෙන ගියේ. ඒ කතා කරගෙන යද්දී මම හිතන්නේ අපේ තරුණ මන්ත්‍රීතුමා කිව්වා වැද්දාගේ සහ වඩුකුරුල්ලන්ගේ කතාව. අපේ ප්‍රශ්නයක් තියෙන්නේ දැන් වඩුකුරුල්ලෝ නෙමෙයි අහුවෙලා තියෙන්නේ වැද්දෝ කණ්ඩායමකගේ දැල්වලට අපේ ගරු ජනාධිපතිතුමා අහුවෙලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒකෙන් පරිස්සම් වෙන්න කියලා ඉස්සෙල්ලාම ප්‍රකාශ කරනවා. මොකද ඒ ප්‍රතිපත්තියේ ඒ ප්‍රශ්නේ තියෙනවා ඊටත්. මෙතෙන්දී පැහැදිලිව අපි කියන්න ඕන දැන් ඇයි දැන් මොකක්ද උනේ මේ රටේ? මේ රටේ පැහැදිලිව කියනවා අපි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ රටේ ජනාධිපතිවරය කරන්න 69 ලක්ෂයට ඒ ගේම ගැහුවේ කවුද? ඒ ගේම ගැහුවේ බැසිල් රාජපක්ෂ. 68 ලක්ෂයට පොහොට්ටුව හදලා දිනන්න ඒ වැඩේ ගැහුවේ බැසිල් රාජපක්ෂ. ඊට පස්සේ අවුරුදු ඔය දෙකක් ඔය කාලේ යනකම් මේ රට සම්පූර්ණයෙන්ම අර කබ්‍රාල්ලා කියන කණ්ඩායමත් ගෙනල්ලා මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරලා ගෙනාවේ ඔය බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල එක්කම ඒ රාජපක්ෂ ජාවරම් කල්ලිය කියනක විශේෂයෙන් මතක් කරනවා. ඊට පස්සේ මතක තියාගන්න අපි මෙතනදී පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂව මේ රටින් යන්න කියලා කිව්වෙත් බැතිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් හින්දා. ඊළඟට මේ ජනාධිපති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාම මේ පුටුවේ වාඩි කරලා මේ ජනාධිපති ධුරයට පත් කරෙත් බැසිල් රාජපක්ෂගේ වැඩසටහන. අගමැතිවරයාව පත් කරෙත් එහෙම තමයි. දැන් මොකද ඊළඟට කරන්න යන්නේ? නැවත වතාවක් මේ රට විනාශ කරපු පොහොට්ටු කණ්ඩායමට නැවත වතාවක් ඇවිල්ලා මේ රටේ වැඩ කරන්න අවසරය ගන්න එක තමයි යටින් ඉඳගෙන කරන්නේ. අන්න ඒකයි සර්වපාක්ෂික ආණ්ඩුවේ දෙන ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සර්වපාක්ෂික එක තමුන්නාන්සල ඔය සියල්ල ක්‍රියාදාමයන් කරේ මේ රටේ ජනතාව වෙනුවෙන් නම් අපි සර්වපාක්ෂික රජයකට හිටගන්න අපි මැලි වෙන්නේ නැහැ. හැබැයි අපි රජයේ අපි සර්වපාක්ෂික වැඩසටහනක් කියන්නේ අපි රටේ ජනතාව ගැන හරියට හිතලා අපිට අපිට පේනවා අපිට අහන්න ලැබෙනවා අපෙන් ගිය මේ හරිම්පරාත් මැතිතුමයි අනිත් මන්ත්‍රීතුමයි මෙහි ඉඳගෙන මොනවද කිව්වේ ඔය රාජපක්ෂලා ගැනයි පොහොට්ටුව ගැනයි. අද ඒගොල්ලන්ට ලැජ්ජාවක් බයක් නැතුව ගිහිල්ලා වාඩි වෙලා නිකන් හිටපල්ලකු ගිහිල්ලා. හැබැයි එතන ඉඳගෙන රට වෙනුවෙන් ඔව් ඕන බලයකට වරප්‍රසාද වලට සල්ලි වලට නැමෙන මිනිස්සු මේ රටේ ඉන්නවා.
ඔබේ අවසාන
මේ රටේ ඉන්නේ මේ පාර්ලිමේන්තු විතරක් නෙමෙයි නිලධාරීන්ගෙත් ඉන්නවා මාධ්‍යෙත් ඉන්නවා ආරස්කංශෙත් තියෙන හැමතැනම ඉන්නවා. දැන් මතක තියාගන්න ලැජ්ජා නැති විශේෂ ප්‍රතිපත්ති නැති මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා මේ රටේ. ප්‍රතිපත්ති තියෙන ලැජ්ජාව තියෙන කණ්ඩායමක් ඉන්නවා මේ රටේ. මේ කොටස් දෙකක් ඒ කොටස් දෙක අතරින් තමයි මේ හැමතැනටම මිදලා තියෙන්නේ. තුන මතක තියාගන්න. එතකොට ඒ අය ඒ පැත්ත ඉඳගෙන මොනවද කියන්නේ? අනේ වැඳලා කියනවා සමග ජන බලවේගයේ අපේ මන්ත්‍රීවරු ටික වරෙල්ලා අපිත් එක්ක ආණ්ඩුව කරන්න. ඇයි? ඇයි? දැන් එතුමල්ලට තේරෙනවා මේ පොහොට්ටුවේ කණ්ඩායම් මේ ජාවාරම් කණ්ඩායම් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. ඒ නිසා තමයි අපිට අඬ ගහන්නේ වැඳලා. වෙන මොනවලත් නෙමෙයි. හැබැයි ඒ අය මන්ත්‍රීවරු උනේ මේ සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පිසිද වෙයි. අද ගිහිල්ලා කතා කරන්නේ මේ. ඇයි කතා කරන්න බෑ ජනාධිපතිතුමා ගැන? ඇයි කතා කරන්න බෑ අගමැතිතුමා ගැන? ඇයි කතා කරන්න බැරිද මේ පොහොට්ටුවේ? හැබැයි පොහොට්ටුවේ මේ හොඳ මන්ත්‍රීවරුන්ට මං ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හොඳට මතක තියා. හොඳ මන්ත්‍රීවරුන්ට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හැබැයි පොහොට්ටුවේ අනිත් මන්ත්‍රීවරු ගැන කතා කරන්න බැරිද? මේ ඉඳලා කතා කරමුද? දැන් විසඳන්න බැරිද ගිහිල්ලා? පාස්කු පාරේට ඒ පස්සේ විසඳන්න බැරිද? රංජන් රාමනායකගේ පස්සේ හරියට විසඳන්න බැරිද මේ වෙලාවේ? හැබැයි ඒව කතා කරනවා වෙනුවට රට ගැන කතා කරන මෙන්නුට ලැජ්ජ නැතුව හිරිකිතයක් නැතුව එහාට ගිහිල්ලා මේ පැත්තට ඇඟිල්ලදී කියලා කතා කරනවා. ඉතින් කොහෙද මේ ඔයගේ ආණ්ඩුවක් හදන්නේ? ඊළඟට මතක තියාගන්න දැන් මෙතනදී අපිට පේන්නේ නැහැ තාම මේ සර්වපාක්ෂික දවස ගානේ සාකච්ඡා කරමින් යනවා. ජනාධිපතිතුමා ඔබතුමා හොඳ බුද්ධිමත් පරිණත නායකයෙක්. අපි ඉල්ලන්නේ පටන් ගන්න වැඩේ දැන් ගේම පටන් ගන්න. මේ රටේ මිනිසුන්ට හරියට කන්න බොන්න දෙන්න.
ඔබේ කාලේ දැන් අවසන්.
QR එක දුන්නාම ඔක්කොම හරි කියලා තෙල් එකේ.
අවසන්
කරා. නෑ QR එක කියන්නේ මුද්දරේ.
අවසන් කරා.
ඉස්සර හාල් කූපන් පොත හැටියට දුන්න මුද්දරේ තමයි. දැන් මේ තෙල් ටික ගන්න මුද්දරයක් හැටියට ගහලා දෙනවා. දැන් ඩිජිටල් තියෙන හින්දා දැන් ඔන්ලයින් තියෙන නිසා දැන් ඒක වෙන විදියකට මොඩ් කරලා දෙනවා. එච්චරයි. මුද්දරේ මොඩ් කරලා QR එකක් දීලා මිනිසුන්ට තෙල් ටික ගහලා දෙන. හැබැයි සෙඩ් එකට ගියාම තෙල් ටික නැහැ. ඒ විතරක් නෙමෙයි.
පැහැදිලිව
කියන අවසාන වශයෙන් මේ කණ්ඩ තෙල් නීතිගත සස්තාවයි කණ්ඩ තෙල් අමාත්‍යංශයයි අමාත්‍යවරයාට කියන ඇඟිල්ල දික් කළා කරුණා කළා මේක සම්පූර්ණ හොර ගුහාවක්. අපි දැක්ක මෑද්දි කියන නැව්
ටික නැවත අවසන් කරන්න.
මේකෙන් හොරකම් කරනවා කියලා විතරක් නෙමෙයි. මේ නිලධාරී විතරක් නෙමෙයි. හැමදාම තෙල් පන්නලා කරන හොරකම් ටික වහාම අල්ලන්න කියලා අපි කියන පළමුව මොකද? ඒක අයිස්සක මිනිසුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන ගන්න. ඒවට ගෙනවත්තලා එන්න සර්වපාක්ෂිකට.
ඒකට අපි
සූදානම් ඒ වැඩේට
මුල. මිලකට ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ඔබට අමතරව දුන්න කාලය විනාඩි දෙකක් එක්ක විනාඩි 8ක් තිබෙනවා.
ගරු මුලාසුර සභාපතිතුමනි අද මේ සභාවේ මම කතා කරන මුලින්ම කියන්න ඕනේ කවුරුත් දන්නවා මම පාර්ලිමේන්තුවේ තිබු ජනාධිපතිවරණයේදී කරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විසින් යෝජනා කරන ලදුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජීඑල් පීස් මැතිතුමා විසින් ස්ත්‍රී කරන ලද දළ සලාපරු මැතිතුමාට ඡන්දය දුන්නු කෙනෙක්. ඒක මා ජනතාවට හංගන්න දෙයක් නෑ, ඒක ඇත්ත. මම එහෙම කරේ ඇයි? මම එහෙම කරේ ඒ ජනාධිපතිවරණයේ වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා, අරගලයේ ඉන්න සියලු දෙනා ඉල්ලුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. එතකොට ඒ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තිබිච්ච යෝජනාව ගෙනාවේ සමගි ජන බලවේගයේ නායකතුමා, ස්ත්‍රී කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙර සභාපතිතුමා. ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ පක්ෂ හැටියට, පාර්ලිමේන්තුවේ තියෙන පක්ෂ හැටියට පක්ෂවලින් 90%ක්ම ඊට පෙර දිනේ වෙනකොට දලසලහපරු මැතිතුමාට සහය දෙන්න කියා හිටියා. ඒ පක්ෂවල කට්ටිය අර කවුද කිව්වා වගේ අර මේ වැල කපලා වැල අස්සේ එක එකනක් බාගත වෙනම කතාවක්. නමුත් පක්ෂ හැටියට ගත්තොත් පාර්ලිමේන්තුවේ 90%ක දේශපාලන පක්ෂ දලසලහපරු මැතිතුමා තමයි යෝජනා කරලා තිබුණේ. ඒ නිසා අපි මම හිතනවා මම ගත්ත හරි හරි තීන්දුවක් කියලා. ඒ තීන්දුව පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත්තේ නැහැ. ඒ නිසා සුජාත භාවය ගැන ප්‍රශ්න තිබුණත් ඡන්දෙන් හොඳටම පැරදිලා ආවත් කියන කාරණේ වළංගු වෙන්නේ නැහැ. විවස්ථාවේ කියනවා මේ මේ ඩිසිස්මෙන් තෝරගන්න ඕන කියලා. ඒ නිසා අපි එතුමාව තෝරගත්තා ජනාධිපතිතුමා හැටියට. අද විවාද කරන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව. මම අහලා තියෙනවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රාජාසන කතාව. මම අහලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජාසන කතාව. මේ සභාව ඇතුලේ මම අහලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ රාජාසන කතාව. මහලදීනෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රාජාසන කතා. ඒ ඔක්කොම ලංකාවේ ජනතාවගේ ඡන්දයෙන් 50%කට වැඩි කොටසක් නීත්‍යානුකූල ඡන්ද දෙල පත් කරගත්ත ජනාධිපතිවරු. අපි මේ ගිය සතියේ ඇහුවා වෙනස් විදියකට ජනාධිපති කෙනෙක් වෙච්ච ඒත් ව්‍යස්තානුකූලයි කියන රල්විකසි මහත්මයා රාජාසන කතා. මේ හැම කතාවම ලස්සනයි. වචනාවක් කියබලු කයි කිසි කතාවක වැරද්දක් නැහැ. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න යෑමේදී මතුවෙච්ච ගැටලු තමයි දැකලා අවසානයේ ඒවා ප්‍රශ්න බවට පරිවර්තනය වෙලා ඒවා අරගල භූමියේ දක්වා ගියේ. දැන් ගරු මූලසර සභාපතිතුමනි, ඔබතුමා මමයි මේ දවස්වල අපේ ආණ්ඩු පක්ෂයේ WhatsApp කණ්ඩායමේ හොඳටම විවාද කරගත්තත් මම හිතනවා තාම ඔබතුමාටයි මතයි පොදු එක කාරණයක් තියෙනවා කියලා මම තාම හිතනවා. ඒ තමයි මේ වගේ ජනවාරික අර්බුද වෙනුවෙන් ඔබතුමායි මම හැමදාම එක පැත්තක. ඔබතුමා පාර්ලිමේන්තුවට පෙර. ඒ නිසා අද මම අපේ අලුත් ජනාධිපතිතුමා යෝජනා කරන්නේ මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන එක ගැන. දැන් අපිත් සාකච්ඡා කරා. එතුමාට ටෙලිෆෝන කතා කරාම පෞද්ගලිකව එතුමාට කිව්වේ, සර් මම ඔබතුමාට සුපතනවා, මම තනියෙන් ඔබතුමා හම්බෙනවට වඩා හොඳයි, මම දැන් කණ්ඩායමක ඉන්නේ, මම කණ්ඩායමත් එක්ක එන්නම් කියලා තමයි අපි කණ්ඩායමත් එක්ක එතුමා හම්බ වෙලා අපි එතුමාට අපේ කණ්ඩායම යෝජනා බාර දුන්නා. අපි ඒ වෙලාවෙත් කිව්වේ කැබිනට් මණ්ඩලෙ වැඩි කරන්න එපා, රාජ්‍ය අමතර ඕනේ නැහැ, අර එතුමා යෝජනා කරන කාරක සභා වැඩපිළිවෙලේදී අපි උදව් කරන්නම් කියලා. දැන් මුලසකට සභාපතිතුමනි, අපිට පුළුවන් ලෝකෙට හොඳ පණිවිඩයක් දෙන්න මේ අවස්ථාවේ. අරගලේ හරහත් අපිට දුරු එක පණිවිඩයක් ලෝකෙට දුමනියක් තමයි මේ රටේ දැන් ජාතිවාදය තවදුරටත් වළංගු නැහැ කියලා. එහෙනම් අද අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ ඡන්ද දුන්න 134 දෙනා ඒ මන්ත්‍රීව අතර විවිධ පක්ෂ ජාති කුල ආගම් නියෝජනය ඉන්න නිසා එතුමාට පුළුවන් කැබිනට් එක සීමා කරන්න, සීමා කරලා ප්‍රධාන තනතුරු බෙදා ගන්න මේ රටේ ජාතීන් අනු සිංහල බෞද්ධ ජනාධිපති නම් දෙමළ භාෂාව කතා කරන මිනිහෙක් මේ රටේ අගමැති වුණා මොකෝ? කළු ජාතික ඔබාමාට පුළුවන් වුණා ඇමරිකාවේ ජනාධිපති වෙන්න, අපේ රටේ දෙමළ භාෂාව කතා කරන කෙනෙක් අගමැති වුණා මොකෝ? අපේ රටේ මුස්ලිම් ජාතිකයෙක් මේ රටේ සභානායක වුණා මොකෝ? ඒ හැර අපි දැන් පණිවිඩය ලෝකෙට ඉතින් විශාල ලොකු පණිවිඩයක් දෙනවා. අපි දැන් අර ගෝත්‍රවාදී වර්ගවාදී මානසිකත්වයෙන් මිදිලා ගියා. ඒ නිසා ජනාධිපතිතුමාට පුළුවන් මේ වගේ විප්ලවවාදී වෙනස්කමක් සහිත වෙච්ච අරගලයේ ඉල්ලපු ජාතිවාදී නොවන සීමිත කැබිනට් මණ්ඩලකට යන්න දීලා හොඳ පණිවිඩයක් දෙන ලෝකෙට දීලා කියන මම ආවේ පසුදොරෙන් තමයි. හැබැයි මම පසුදොරෙන් ආවට මම මට ඡන්දය දුන්න 134 දෙනා ගැන විතරක් බලන්නේ නැහැ, මම රටේ ජනතාව දිහාත් බලනවා කියලා කියන පණිවිඩයක් දෙන්න. ඊට පස්සේ මට පුළුවන් තමයි ආදික්ෂණ කාර්යසභා සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න. ඒකට පුළුවන් සියලුම මන්ත්‍රීවරු ඒකට එකතු කරගන්න. එහෙමයි මේක දිහා බලන්නට ඕනේ. එහෙම නැතුව සර්වපාක්ෂික කියලා මන්ත්‍රණය කරමින් මතුරමින් එකිනෙකාගේ පක්ෂවල බාගන්නක නෙමෙයි කළ යුතුයි. සභාපතිතුමනි, දැන් මෙතන අද කියවුණා අපේ විදේශ අමාත්‍යතුමාගෙනුත් අපිට ලෝකයේ රටවල සහයෝගය ඕනේ කියලා. IMF එක කියනවා කියලා කිව්වා මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕනේ කියලා. දැන් සභාපතිතුමනි, IMF දිහා බැලුවත් ලෝකයේ රටවල් දිහා බැලුවත් අපේ රටට ලෝකයට සම්බන්ධ කරගන්න වෙන්නේ අපිට අපේ තානාපතිවරුන් හරහා. දැන් අපේ රට උදව් කරන රටවල් දිහා බැලුවම අපේ රටට උදව් කරන ඉන්න රටවල් වල ඉන්න තානාපති බොහෝ උදවියත් මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ සේවා නිලධාරීන් නෙමෙයි. ඉන්දියාවේ ඉන්නේ දේශපාලන පත්වීමක් තානාපති, ඇමරිකාවේ දේශපාලන පත්වීමක් තානාපති, ප්‍රංශයේ තානාපති දේශපාලන පත්වීමක්, ජර්මනි තානාපති දේශපාලන පත්වීමක්, ජපානයේ තානාපති දේශපාලන පත්වීමක්. මේ අපිට උදව් කරන රටවල් වලින් ඉංගලන්තය හැරෙනකොට අනිකුත් හැම රටක්ම වාගේ අපිට උදව් කරන රටවල් වල තානාපතිවරු දේශපාලන පත්වීම්. චීන භාෂාව, ජපන් භාෂාව වැනි භාෂාවන්, ප්‍රංශ භාෂා වැනි භාෂාවන් මේ තානාපති සේවයේ ඉඳන් උගන්වනවා. අර චීන භාෂාව කතා කරන මදින්ද ජයසිංහ මහත්මයා වියනාවල තියලා චීන භාෂාවේ වචනයක්වත් බැරි කොහොන මහත්තයව සීය තියන් ඉන්නවා. කොහොන මහත්තය අනතුර දෙන්නම් එයා වාඩිනේ සුපර් ග්‍රේට් එක දෙන්නම් පික්නික් එකක් අරගෙන වියනාවල. වියනාවල මදින්ද වගේ නෙමෙයි හිත.
ඔබට අයිති අවසාන විනාඩි දෙක.
ඔය නිසා මම කියන්නේ අලුත් විදේශමන්ත්‍රීතුමාට මම කියන්නේ ජනාධිපතිතුමාට පුළුවන් සර්වපාක්ෂික ආණ්ඩු හදනකොට අර වගේ විප්ලවවාදී තීන්දුවකට යන්න. විදේශමන්ත්‍රීතුමාට පුළුවන් මේ ප්‍රධාන අපේ රටවල් අපේ උදව් කරන ප්‍රධාන රටවල් වලට වත් අඩු ගානේ අර විදේශ සේවයේ පුහුණුවලද මේ වැඩ කටයුතු පුහුණුවල තානාපතිපත් කරලා අර දේශපාලන පත්වීම අයට එයාට පික්නික් එකක් යන්න එයාට සුවසේ කාලය ගත කරන්න වෙනත් රටවල් බලද ප්‍රශ්න ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අන්නේ එවැනි වෙනසකට යන්න ඕනේ. දැන් අපේ කෘෂිකර්ම අමාත්‍යතුමාද කිව්වන් පස්සේ පොහොර ලැබෙනවා කියලා එතුමාට කිව්වා මම දන්නේ නැහැ වීගෝ විතරන තාම අපේ පළාතේ කුඩා තේවස පිට පොර නැහැ. එළවලු ගොවියට නැහැ. අල ගොවියට නැහැ. එතුමා කිව්වා ඒක මට කතා කරන්න කියලා වේල් කර්මාන්ත අමාත්‍යතුමත් එක්ක. ඒ නිසා අපේ රට දැන් ඕනේ we want reforms. අපේ රාජ්‍ය පරිපාලන reforms ඕනේ. දේශපාලන ක්ෂේත්‍ර reforms ඕනේ. ආණ්ඩුක ව්‍යවස්ථා ස්වභාවයේ we want reform reforms ඕනේ. මේවා කරන්න නම් අපි අපේ මානසිකත්වය වෙනස් කරගන්න ඕනේ. අපි ඇටිටියුඩ් එක වෙනස් කරගන්න
ඕනේ.
අවසානයේ මෙන්න මේ කාර්ය විතර මම කියන්න ඕනේ. අර පැත්තෙන් අපුවම්මන්තුමා ආවාදයක් දුන්නානේ රණවීර කිසිග මහත්තයාට මේ එතුමා වටේ ඉන්න එකේ බේරෙන්න කියලා. මට මතක් වෙන මේ වෙලාවේ කරු සභාපතිතුමනි අර කොහාය කතාව. කොහා පිටර දාන්නේ කපුටා කූඩුවේ. කොහා පිටර දාලා ගියා පස්සේ කපුටා තමයි කොහාගේ පිටර රකින්න වෙන්නේ. ඒ නිසා මේ අලුත් දේශපාලන සංස්කෘතිය තුළ කොහා පිටර දාලා ගියාම රකිතේ වෙන කපුටාට කියන මතක් කරගෙන කටයුතු කරන්නයි කියන ආවාදයෙන් මානින බොබිස්තුතේ.
ස්තුතේ.